මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රංග ශීලය සමාදන් වෙනි නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්ම චක්ඛං පවත්තේ සදේව පස්ස ලෝකස්ස සම්ථාම් පටිපුංගලෝ. සක්කායං ච නිරෝධං ච සක්කායස්ස ච සම්භවං. අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං. යේපි දීඝායුකා දේවා වන්නවන්තෝ යසස්සිනෝ. දීතා සන්තා සමාපාදුං සීහස්සේ විතරේමිගා. අවීතිවත්තා සංකායං අනිච්චා කිරභෝමයං. සුත්වාරහතෝ ආඛ්‍යං විප්පාමුත්තස්ස තාදිනෝති. සදහවත් පින්නතුනි, බුදුගුණ මෙනෙහි කිරීමේදී අපි සත්තා දේව මනුස්සාණන් කියන පදයෙන් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බව පිළිගන්නවා. අසලපුර පසළොස්වක පෝය දවසකයි ඒ විදිහ උත්තරීතර ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච බව දෙවියන් සහිත ලෝකයාට ප්‍රකට වුණේ. මේ වගේ උතුම් දවසක බරණැස ඉසිපත නිමිගදායේ වායුගෝලයට එකතු වුණු ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් ඒ අසිරිමත් ප්‍රවෘත්තිය දෙව්ලොවින් දෙව්ලොවට බඹලොවින් බඹලොවට ක්ෂණිකවම විකාශනය වුණු බව අපි කවුරුත් අහලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ දේශනාවේ තේජාන්විත භාවය හෙළි කෙරෙන අන්දමේ ගාථා කීපයකුයි අද අපි මාතෘකා කරගත්තේ. මේ ගාථා ඉදිරිපත් කරන්නට කලින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී සංඝයා වහන්සේලාම කළා අලම්පිසි ධර්ම කාරණයක් ඉදිරිපත් කිරීම ප්‍රස්තාවනාවක් වශයෙන් එක්තරා උපමාවක් ප්‍රකාශ කළා. මහණෙනි, මෘගරාජ වූ සිංහයා සවස් කාලෙහි ගුහාවෙන් නික්මෙනවා. ගුහාවෙන් නික්මලා පිට දිගහැරලා ඇඟමැලි කඩනවා. පිට දිගහැරලා ඇඟමැලි කඩලා අවට හතර දිසාව බලනවා. අවට හතර දිසාව බලලා තුන් වරක් සිංහනාදේ නඟන තුන්වරක් සිංහනාදේ කළා. ගොදුරු පිණිස පිටත් යන මානිනියේ සිංහාගේ සිංහනාදේ ඇසු වනේ යම්තාක් වනසත්තු සිටිනවනම් ඒ හැම දෙනෙක්ම භයට සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙනවා. බිලේ වසන සත්තු බිලයට ඇතුල් වෙනවා. වනෙහි වසන සත්තු වනයට ඇතුල් වෙනවා. දිහෙහි වසන සත්තු දියට ඇතුල් වෙනවා. පක්ෂීන් අහසට පියාඹා යනවා. මෙනෙකක් තබා ධම්නියම් බම් රාජධානි වල ජඩිවරපටින් බැඳි අත්‍රාජීන් පව මංගල හස්තීන් පව ඒ සිංහනාදී අහලා ඒ වරපටවල් බිඳ සිඳ බිඳගෙන මලමුත්‍ර හෙළමින් හිසලුළු අත පලා යනවා. මහණෙනි, මුරාජ වූ ඒ සිංහයා වනසතුන් අතර ඒසා මහ තීර්ධියෙක්ති, ඒසා මහේශාක්‍ය භවක්යෙක්ති, ඒසා ආනුභාව සම්පන්න සතෙකි. එසේ මහණෙනි, යම් අවස්ථාවක තථාගත සම්මා සම්බුදු කෙනෙක් අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරිස ධම්ම සාරථී වූ දෙවි මිනිසුන්ට ශාස්ත්‍ර වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වේද්ද? උන්වහන්සේ මේ විදියට ධර්මයේ දේශනා කරද්ද මේ රූපයේ හට ගැනීම, මේ රූපයේ ගෙවි යාම, මේ වේදනාවේ හට ගැනීම, මේ වේදනාවේ නැති වී යාම, මේ සංඥාවේ හට ගැනීම, මේ සංඥාවේ නැති වී යාම, මේ සංස්කාරයන්ගේ හට ගැනීම, මේ සංස්කාරයන්ගේ නැති වී යාම, මේ විඥාණය හට ගැනීම, මේ විඥාණය නැති වී යාම යනුවෙන් ධර්ම දේශනාවක් පවත්වද්ද එවිට දීර්ඝායෂ්ක වූ වර්ණවන්ත වූ පරිවාර සම්පත් ඇති දීර්ඝ කාලයක් උස් දේව විමන් වල සිටියා වූ දෙවියෝ රූපව භයට සන්ත්‍රාසයට පැමිණෙනවා. අපි අනිත්‍යව සිටගෙනම නිට්ටයයි සිටුවා, අස්ථිරව සිටගෙන අපි ස්ථිරයි සිටුවා, සදාකාලික නොවීම අපි සදාකාලිකයි සිටුවා. අපි අනිත්‍යලු, අපි අස්ථිරලු, අපි සදාකාලික නොවේලු, අපි සක්කාය දිට්ඨියට අහු වෙලාලු. අන්නේ අන්දමින් ඒ දෙවිවරු භයට සන්ත්‍රාසයට පත් වෙනවා. මහණෙනි, දෙවියන් සහිත ලෝකේ තථාගතයන් වහන්සේ ඒසා මහත් ඉර්ධියත් එකි, ඒසා මහේශාක්‍ය කමක් ඇත් එකි, ඒසා ආනුභාවයත් එකි කියලා එහෙම ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේම අර අපි කලින් සඳහන් කළ ගාථාවලින් හකුලා දැක්වුවා බවේ සඳහන් වෙන සූත්‍ර දේශනාවේ. යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්කං පවත්තේ සදේව කස්ස ලෝකස්ස සත්තාපටි පුද්ගලෝ. යම් අවස්ථාවක දෙවියන් සහිත ලෝකයාට අසමසම ශාස්ත්‍ර වූ බුදුවරෙක් අභිඥාවෙන් දැන ධර්මචක්‍රය පවත්වයිද, ඒ ධර්මචක්‍රය අඩංගු දේවල් ඊළඟ ගාථාවේ කියන්නේ සක්කායංච නිරෝධංච සක්කායස සම්භවං අරියංච අට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසම ගාමිනං. මෙතන සක්කාය කියලා කියන්නේ පින්වතුනි පංච උපාදානස්කන්ධේමයි. ඒ පංච උපාදානස්කන්ධේමයි දුක කියලා කියන්නේ. එතකොට මේ ඒ චතුරාර්ය සත්‍යයන් මෙතනින් ඉදිරිපත් කරන්නේ. සත්කාය නම් වූ ඒ පංච උපාදානස්කන්ධයේ දුකද, එහි නිරෝධයද, එහි අටගැන්මද, දුක් කෙලවර දුක සංසිඳීම උපකාර වන මේ මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්ද ඒක අහලා යේපි දීඝායුකා දේවා වන්නවන් තෝ යසස්සිනෝ භීතා සන්තාසමාපාදුන් සිහස්ස ඒවතරී මිගා. ඒ දේශනාව අහලා දීඝායුක දෙවියන් පවා, දීර්ඝායුක වර්ණවන්ත පරිවාර සම්පත්තියේ දෙවියන් පවා බයට සන්ත්‍රාසයට පැමිණෙනවා. හරියට සිංහයා ඉදිරියේ මෘගයන් වගේ අභීතිවත්තා සක්කායන් අනිච්චාතිර භෝමයන් සුත්වා අරහතෝ වාක්‍යං විපමුක්තස තාදීන. අරහත් වූ මැනවින් විමුක්ත වූ ස්ථිරසාර ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ වචන අසලා ඒ අය මෙහෙම ප්‍රකාශ කරනවා, අපි මේ සක්කාය කියලා කියන මේ සක්කාය දිට්ඨිය නොඉක්ම වූ අයයි, අපි අනිත්‍ය වූ අයයි කියලා ඔන්න ඒ දෙවිවරුන් සංවේගයට පත් වෙනවා. ඒකයි මෙතකොට මේ ගාථාවල අදහස. දැන් එතකොට පින්වතුනි, අපි මේ ඉදිරිපත් කළ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ සාරය චතුරාර්ය සත්‍ය මේ පින්වතුන් කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා අහුවාම එකපාරටම කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නමින් අපි හඳුන්වන්නේ චතුරාර්ය සත්‍යයි. ඒක නොයෙකුත් ආකාරයෙන් ඇතැම් විට කෙටියෙන් ඇතැම් විට දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම මේ පින්වතුන් දන්නවා ඇති දුක කියන එක දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය විග්‍රහ කළේ. ඉපදීම දුකක්, දිරීම ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක්, ඒ වගේම හැඳීම් බැලපීම් දුක් දොන්නස්, උපායාසේවා දුකක්, අප්‍රියයන් හා එක්වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, බලාපොරොත්තු වන දේ නොලැබීම දුකක්, එහෙම කියාගෙන ගිහිලා අවසානයේ කියනවා සැකෙමින් කියතොත්, කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධයම දුකක් කියලා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්නතුනි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි මේ මමයේ මාගේ කියලා ග්‍රහණය කරගෙන උපාදානය කරගෙන සිටින පහටයි. එතකොට ඒ පහ ඇතැම් අවස්ථාවක සක්කාය නමිනුත් හඳුන්වලා දීලා තියෙනවා. ඇතැම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහණින්නි මම නුඹලාට දුකත්, දුකෙහි හේතුවත්, දුකෙහි නිරෝධයත්, දුක නිරෝධ කිරීමේ මාර්ගයක් දේශනා කරනවා කියලා පටන්ගෙන පංච උපාදානස්කන්ධය දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය මේ කියලා ප්‍රකාශ කරනවා. අර මුලින් කියපු ඒවා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ පහ බදාගත්තු තැනයි ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියල්ලම ශෝක පරිදේව මතුවෙන්නේ. ඒකයි ඊළඟට ඒකම තමයි සක්කාය කියන වචනේ සමහර විට පැහැදිලි නොවෙන්න පුළුවන්. සත් කියලා කියන්නේ තිබෙනවා කියන අදහසයි. කාය කියලා කියන්නේ සමූහය, සමූහවාචී පදයක්. එතකොට අපි මේ රූපය මගේ කියලා කියනකොට අපි මේ රූප සමූහයක් අල්ල ගන්නවා, උපාදානය කරනවා, ඝන සංඥාවෙන් ග්‍රහණය කරනවා මේක මගේ කියලා. ඒක තුල තියෙන විඳීම් ස්වභාවය, අනිත්‍ය ස්වභාවය ගැන නොතකා. වේදනාවත් ඒ වගේ, සංඥාවත් ඒ වගේ, සංස්කාරත් ඒ වගේ, විඥානත් ඒ වගේ. ඒක තමයි මේ පින්න තුනෙන් නිතර අහලා තියෙන අර පේන පින්ඩේ උපමාව, දිය බිබුලේ උපමාව, මීංගුවේ උපමාව, කිසල් කන්දේ උපමාව, මායාවේ උපමාව තුලින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන. ඉතින් අන්න ඒවයි ඒ යථා ස්වභාවය නොදැනීම නිසා ඒවා ග්‍රහණය කරනවා. ඒ නිසාම දුකට හේතුවක් වෙනවා. එතකොට ඒ ග්‍රහණය කරන්නේ මොකක් නිසාද? උපාදානය කියලා කියන්නේ අල්ලා ගැනීම නම් ඒ අල්ලා ගැනීමට හේතු වෙන්නේ තණ්හාව. අන්න ඒ තණ්හාවයි එතකොට හේතුව හැටියට දක්වන්නේ දුකට. සමුදය, දුක්ඛ සමුදය හැටියට දක්වන්නේ. ඒ තණ්හාව ත්‍රිවිධ වශයෙන් දක්වනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට. ඒ තණ්හාව තමයි කෙනෙකුගේ නැවත නැවත උපදීමට හේතු වෙන්නේ. තණ්හා පෝනෝ භවිකා කියලා කියනවා. නන්දි රාග සහගත ඇලීම්, සතුටු වීම ඇලීම් ස්වභාවය ඇති. ඒ තැන සතුටු වෙන ස්වභාවයේ තණ්හාව ඒක මේ දුකට හේතුව හැටියට දක්වනවා. ඊළඟට ඒ තණ්හාව නැති කිරීම, නැති වුණු අවස්ථාව. ඒ නැතිවීම තමයි නිරෝධයම. දෙක නිවන හැටියටයි දක්වන්නේ. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ පින්නතුන් කවුරුත් අහලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ චතුරාර්ය සත්‍යයයි. ඉතින් මෙන්න මේ චතුරාර්ය සත්‍ය තමයි බුද්ධ දේශනාවේ හරය. ඉතින් මෙන්න මේ தත්වය විශේෂයෙන්ම නොතේරෙන්නේ නිත්‍ය සංඥාව ලෝකයා තුල තිබෙන නිසායි. අර මේ දෙවියරුන් කැළඹෙන්නේ මේ දේශනාව අහලා, විශේෂයෙන්ම දීර්ඝායස්ක දෙවියරුන් බ්‍රහ්ම රාජයින් හිම ඒ අය මාන්නේ ඇති කරගන්නවා නිත්‍යයි කියලා. ඒ බඳු ප්‍රවෘත්ති ධර්මයේ සඳහන් වෙනවා. ඇතම අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒ මාන්නේ බ්‍රහ්මයින්ගේ මාන්නේ කැඩුව අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඒක අවස්ථාව තමයි බක නමිති බ්‍රහ්මයා, බක බ්‍රහ්මයා කියන කතාව කියවෙන්නේ. බක කියන බ්‍රහ්මයාට දීර්ඝ කාලයක් ඒ කල්පයක් විතර ඒ හිටිය නිසා අමතක වුණ අතීතය, Taman neten taabu bawa අමතක වුණා. හිතාගත්ත මේක තමයි නිත්‍ය පැවැත්ම, මේක ස්ථිරයි, මෙතන ව්‍යාධි මරණ මොකක්වත් මෙතන නෑ කියලා ඒ විදිහේ මාන්නයක් ඇති වෙලා ඇති වුණාම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී ඒක වැටහිලා ඒ අවස්ථාවේ මාර දික්කල අතක් වක්කල සැනින් කියලා කියන වේගයෙන් බුදුරජාණන් වහන්සේ ඉර්ධියෙන්ම ඒ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා ගියාම බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, ආ නිදුකාණේ නියෙන්න එන්න, මෙතන තමයි නිත්‍ය ස්ථිර, මෙතන සදාකාලිකයි කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මය නුඹ අවිද්‍යාවට යට වෙලා ඉන්නේ කියලා මිත්‍යා දෘෂ්ටි ඉවත් කරන්න තැත් කළා. නමුත් බ්‍රහ්ම රාජයා කිව්වා මේ ලෝකයේ ඉන්න බොහොම අසත්වයින් බොහොම මිනිසෙයින් මගේ තත්වය ලබන්න, බ්‍රහ්ම තත්වය ලබන්න බොහොම උත්සාහ කරනවා කියලා ඒ දෘෂ්ටිය ඉවත් කරේ නැති වුණාම බුදුරජාණන් වහන්සේ ඊළඟට ඔය දීර්ඝ කාලයක් කියලා හිතන එක බොහොම කෙටි කාලයක් මට පෙනෙනවා අනන්ත, ඔබේ අනන්ත අතීතය කියලා අන්න බුදුරජාණන් වහන්සේ එතන නිදසුන් සහිතව පෙන්නවා බ්‍රහ්ම රාජයාට අතීතයේ අභිඥාලාභී තාපසෙක් වෙ ඉඳගෙන කර කුසල් කර්මය නිසායි ඔබට මේ තත්වය ලැබුණේ කියලා. ඒ අතීත ප්‍රවෘත්ති හෙලි කරාට පස්සේ යන බක බ්‍රහ්මයා ඒ මාන්නිය ඇතිවත් කළා කියලා සඳහන් වෙනවා. එයින් අපට හිතා ගන්න පුළුවන් අර නිත්‍ය සංඥාව. ඉතින් ඒ අතීතයේ ඒ කල්ප ගණන් වාසය කළ බ්‍රහ්මයින්ට නිත්‍ය සංඥාව නිසා මාන්නිය ඇතිවීම අපට හිතා ගන්න පුළුවන්. නමුත් අවුරුදු 100ක්වත් ජීවත් වෙන්නේ නැති අපට මේ ජීවිතය පිළිබඳ ජීවිත මද කියලා කියන ඒ මාන්නයක් ඇති වෙන්නේ කොහොමද කියලා සමහර විට ඒ කල්පනා කරලා බැලුවොත් කොයිතරම් අවිද්‍යාවක් අපතුල තියෙනවද. නමුත් අන්නේ අවිද්‍යාව බිඳීමට, ඒ නිත්‍ය සංඥා බිඳීමට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අනිත්‍ය සංඥාවයි. මේ අනිත්‍ය සංඥාව කියන ඒ භාවනාව බුදුරජාන් වහන්සේ ඉතාමත්ම ඉහළින් වර්ණනා කරපු එකක්. කොයිතරම්ද කියතොත් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අනිත්‍ය සංඥාව හරියාකාර වැඩුවොත් බහුල වශයෙන් කළොත් ඒ අනිත්‍ය සංඥාව තුළින් සියලුම කාමරාගය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා, රූප රාගය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා, භව රාගය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා, සියලුම අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා, අස්මිමානය මුලිනුකුටා දමනවා, සම්පූර්ණයෙන්ම නැති කළා මුලිනුකුටා දමන, ඒ තරම් බල සම්පන්නයි මේ අනිත්‍ය සංඥාව කියලා. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ භාවනා විදර්ශනා භාවනා බුදුරජාණන් වහන්සේ ඉහිලිම වර්ණනා කළා. එයින් නැවතු උන්නේ ඊළාට උපමා කීපයක් දුන්නා. ඒක උපමාවක් තමයි මහණෙනි, සරත් සමෙහි ගොවියෙක් මහ නඟුලකින් සීසානකොට ඒ කෙතේ තිබෙන සියලුම වැල් මුල් එහෙම් පිටින්ම මුලිනුකුටා දමනවාද, අන්න ඒ විදිහටම මේ අනිත්‍ය සංඥාව වැඩුවොත් බහුල වශයෙන් කළොත් අර කියාපු කාමරාග රූපරාග භවරාග අවිද්‍යාව අස්මිමානය මේ සියල්ල මුලිනුකුටා දමනවා. ඊළඟට ඒ වගේම තවත් උපමාවක් දෙනවා. යම්සේ අඹවල්ලක නටුව කැපුවාම ඒ නටුවට හා සම්බන්ධ සියලුම අඹගෙඩි ඒ වෙන් වෙනා වගේ අනිත්‍ය සංඥාව තුළින් අර කියාපු කාමරාගාදී භවරාගාදී ඒ සියල්ල නැති වෙලා යනවා. ඊළඟට තවත් උපමාවක් දක්වනවා. සරත් සමයේ සූර්යා වලාකුළු නැති හසට පැන නැගී සියලුම අන්ධකාරය දුරු කරනා වගේ අනිත්‍ය සංඥා හරියාකාර වැඩුවොත් බහුල වශයෙන් පුරුදු කළොත් අර කාමරාග රූපරාග භවරාග අවිද්‍යා අස්මිමාන කියන ඒ සියලු කෙලෙස් මුලිනුකුටා දමනවා, සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා. ඉතින් මේ අනිත්‍ය සංඥාව පිළිබඳව මේ විදිහට වර්ණනා කරලා තිබෙනවා. කොහොමද ඊළඟට ඒ අනිත්‍ය සංඥාව වඩන්නේ කියන එකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ඒක කෙටියෙන් දැක්වෙන්නේ, නමුත් අපි හිතා ගන්න ඕනේ ඒක ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතවලට ලං කර ගන්න ආකාරය කල්පනා කරලා තේරුම් ගන්න ඕන. මේ විදිහටයි සඳහන් වෙන්නේ. මේ රූපයේ හටගන්න, මේ රූපේ නැති වී යාම, මේ වේදනාවේ හටගන්න, මේ වේදනාවේ නැති වී යාම, මේ සංඥාවේ හටගන්න, මේ සංඥාවේ නැති වී යාම, මේ සංස්කාරයන්ගේ හටගන්න, මේ සංස්කාරයන්ගේ නැති වී යාම, මේ විඥාණයේ හටගන්න, මේ විඥාණයේ නැති වී යාම කියලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් නිරන්තරයෙන් මේ ජන මානසිකාරයේ දීමෙන් තහවුරු කරගත යුතු සත්‍යයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ එතන දක්වන්නේ. ඊළඟට මේ අනිත්‍ය සංඥාව දැන් මේ පින්නතුන් කවුරුත් අහලා තිනවා, මේ අර චතුරාර්ය සත්‍ය ගැන කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කුමක්ද කියලා ඇහුවා. අඳුනගන්න ලක්ෂණ තුනක් තියෙනවා. අර සාරේ හැටියට කිව්ව චතුරාර්ය සත්‍ය ලක්ෂණ හැටියට කිව්වත් ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ලක්ෂණ තුන? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයක්. මේ ලක්ෂණ තුනේ කිනකට සම්බන්ධයි? මේක ඇතැම් විට මේ කාලේ කෙනෙක් ප්‍රශ්න කරනවා බුද්ධ වචනේ හැටියට. යදනිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍යද ය දුකයි, යමක් දුක් සහිතද ය අනාත්මයි. කෙටියෙන් දක්වන්නේ එහෙමයි. ඉතින් මෙන්න මේ අනිත්‍ය දේ දුක් වෙන හැටිත්, දුක් සහිත දේ අනාත්ම වෙන හැටිත් අපි තේරුම් ගන්න බලමු බුද්ධ දේශනාව ආශ්‍රයෙන්. මේ අනිත්‍යතාවත් දුකක් වෙන්නීමක් නිසාද? මේ අනිත්‍ය වූ දේ අපි උපාදාන වශයෙන් අල්ල ගන්න නිසායි. අන්න ඒකට හොඳ උපමාව බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ගඟක් පිළිබඳ උපමාව, නදී උපමාවක්. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මානෙනි, පර්වතයෙන් ගලා බස්නා වේගයෙන් ගලන ජල ධාරා ඇති බොහෝ දුර යන ගඟක් දෙපසේ තියෙනවා කසපඳුරු, කුසපඳුරු, බබුස්තන පඳුරු, ඊළඟට තවත් ගස්. ඒ හැම එකක්ම ගඟට නැමිලා තියෙන්නේ. මේ ගඟේ ගසාගෙන යන බොහොම වේගයෙන් යම්කිසි මිනිසෙක්, මේ මිනිසයා අර කසපඳුරු, කුසපඳුරු ඒවා අල්ලනවා, ගස් වල අතු අල්ලනවා. ඒ අල්ලන හැම එකක්ම බිඳිලා, කැඩිලා බිඳිලා යනවා මේ මිනිසයා. ඒක නිසා වසනයට දුකටපත් වෙනවා. අන්න ඒ උපමාවෙන් එතකොට දීලා තියෙන්නේ, ඒකින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ ජීව ශ්‍රෝතය, මේ ගලාගෙන යන අනිත්‍ය ස්වභාවය ගැන නොතක නිත්‍ය වශයෙන් ග්‍රහණය කිරීම තුළින් අර නොයෙකුත් කම්පන වලටපත් වෙන බවයි. දැන් අපි දන්නවා විශේෂයෙන්ම ඔය කුසතන වගේ කුසතන පඳුරක් ඇල්ලුවොත් ඒ පඳුර ගිලිහිලා යන කලින් සමහරට අතත් කැපෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ ව්‍යසනය වලටපත් වෙනවයි කියලා ප්‍රකාශ කළා. මේ ග්‍රහණය කරන ආකාරයත් අන්න කොහොමද ග්‍රහණය කරන්නේ කියන එකත් ඊළඟ බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ පුද්ගලයා හතර ආකාරයකින් ග්‍රහණය කරනවා. රූපය ආත්මය වශයෙන් දකිනවා, ආත්මය රූපේ සහිත දෙයක් හැටියට සැලකනවා, ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතා ගන්නවා, රූපය තුල ආත්මය තියෙනවා කියලා හිතා ගන්නවා. ඔය හතර ආකාරයකින් ග්‍රහණය කරනවා. ඒ වගේම වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන අන්නේ උපාදානය අල්ලා ගැනීම ක්‍රම හතරක් දක්වලා තියෙනවා. අතහරින්න අකමැති බවයි පින්නු කරන්නේ. රූපය ආත්මය හැටියට ගන්නවා. ඒකට ඉඩක් නැති බව පේනකොට නෑ නෑ, රූපය මේ මගේ ආත්මය රූපය සහිත එකක්. ඒකටත් ඉඩ නැති වෙනකොට නෑ, ආත්මය තුල රූපය තියෙන්නේ. ඒකටත් ඉඩ නැති වෙනකොට රූපය තුල ආත්මය තියෙන්නේ. ඔය ආකාරයෙන් රූප උපාදානස්කන්ධයේ අල්ලගත්තු රූපය අතහරින්න අකමැත්තයි එතනින් පෙන්නු කරන්නේ. ඒ හතරම තමයි අර පංචස්කන්ධයේ පහෙන් වැඩි කරාම 20ක් වෙන්නේ. ඉතින් ඕකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මේ මගේ ආත්මය කියලා ආත්ම හැටියට ග්‍රහණය කිරීමේ ඒ තුලින් හදාගත්තු දෘෂ්ටි 20. ඉතින් මේක ඉක්මවන්නේ සෝවාන් ඵලයට පත් වුණු පුද්ගලයායි. ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක අර අනිත්‍යතාව වටහාගත්තු තැනැත්තයි. ඉතින් ඊළඟට ඒ අනිත්‍යතාව ගැන කිව්වා වගේම ඒ අනිත්‍ය අර යමක් අනිත්‍යද, ඒ අනිත්‍ය වූ දේ උපාදාන වශයෙන් අල්ලා ගැනීමෙන් දුකට වේසණයට පත් වෙන නිසායි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ යදනිච්ඡං තං දුක්ඛං කියලා. අනිත්‍ය වූ දේ අල්ලා ගැනීම තුළින් දුකටපත් වෙනවා කියලා. ඊළඟට ඒ දුක් සහිත දේ අනාත්ම වෙන හැටි, ඒ අනාත්ම ස්වභාවය, අනාත්ම ලක්ෂණය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ පිනතුන් කොතිකුත් අහලා තියෙනවා. අර පස්වග මහණුන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනාව අහලයි කියලා. ඒ 35 වෙනි මිගදායේ අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලා ඥාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සුවාන් ඵලයට පැමිණියා. නමුත් අර අනිත් ස්වාමීන් වහන්සේලා මේ පස් දෙනාම, පස් නමම අවසානයේ අරහත් ඵලයට පැමිණියේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා කියනවා. එතනත් මෙන්න ඊළඟට අන්න එතෙන්දි හොඳට පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට මේ අනාත්මය තත්ත්වය සංඝයා වහන්සේලා එතන ප්‍රකාශ කළා. එහෙම නැත්නම් ලෝකයාට ප්‍රකාශ කළා ඒ තුලින්. මේ විදිහට පටන් ගත්තේ මහණෙනි, රූපය අනාත්මයි ඉස්සෙල්ල ප්‍රකාශ කරන මහණේ. රූපය අනාත්මයි, රූපය ආත්ම නම් ඔන්න ඊළඟට අනිත් පැත්ත කියනවා. රූපය ආත්ම නම්, ආත්මයක් නම් ඒක තමන්ට කරදර පිණිස පවතින්නේ නැහැ, ආබාධ පිණිස. රූපය අපට ලෙඩ දෙන්නේ නැහැ කොටින් කියත. රූපය ආත්ම නම්, රූපය මගේ නම් ඒක ලෙඩ දෙන්නේ නැහැ අපට. ඒ වගේම රූපය පිළිබඳව අපට පාලනයක් අපේ වශයෙන් පවත්වා ගත හැකියාවක් තිබෙන්න ඕන. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා මහණෙනි. නමුත් ඒ එහෙම තත්වයක් නැහැ. මේක රූපය අනාත්ම නිසා. රූපය පිළිබඳව මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හැම පාලනයක් වශයෙන් පවත්ව ගන්න බෑ. ඒ වගේම රූපය අපට ලෙඩ දෙනවා. ඔන්න ඒ කාරණයෙන් ඒ විදිහටම වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන පිළිබඳව බුදුරජාණන් වහන්සේ හේතු ගැන්වුවා. අර පස්වග මහණුන් වහන්සේලාට මේක අනාත්ම බව. ඊළඟට මේක මේ ඒ වෙනස් වීම අනිත්‍ය විපරිණාමි වෙනස් වෙනවා. තිබුණු තත්වයෙන් වෙන පැත්තකට හැරෙනවා. ඒක නිසාම ඊළඟට බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්ෂණය මතු කළ දෙනවා. මානිනී රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් කිව්වහම. යමක් අනිත්‍ය නම් සැපද දුකද? එය දුක් සහිතයි කියලා පිළිගන්න වෙනවා අර කලින් කියාපු කාරණා අනුව. ඊළඟට යමක් අනිත්‍ය නම් දුක් සහිත නම් වෙනස් වෙන සුළු නම් ඔන්න ඊළඟට ඒ අයගේ අවබෝධ ශක්තියටම ඉඩ දීලා අහනවා. එයට මම මාගේ කියලා කියන්න සුදුසුද? ඒක දක්වන්නේ ඒ මම මාගේ කියන කාරණය තුන් ආකාරයෙන් දක්වනවා. ඒතං මම, ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා. ඒතං මම කියලා කියන්නේ මේ මාගේය. තණ්හා වශයෙන් ඒක අල්ල ගන්නවා. ඒසෝ අහං අස්මි කියලා කියන්නේ මාන්න වශයෙන්. මෙය මම වෙමි කියලා මාන්න වශයෙන් අල්ල ගන්නවා. ඒසෝ මේ අත්තා කියලා දෘෂ්ටි වශයෙන් මේක මගේ ආත්මය. ආත්මය කියන්නේ මම මොකද්ද දන්නේ නැහැ. නමුත් මගේ ආත්මය මේකයි. කියලා ওই විදිහට දෘෂ්ටි වශයෙන් ඔන්න තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කිරීම තුන් ආකාරයකට ග්‍රහණය කරනවා. ඔන්න ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණය ඉදිරිපත් කළේ. එතකොට ඒ සංඝයා වහන්සේලාටම පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඒක සුදුසු නෑ. ඒක නිලමක් අනිත්‍ය නම් ඒ පංච උපාදානස්කන්ධේ හැම එකක්ම අනිත්‍ය නම් ඒවා දුකට හේතු වෙනව නම් තමන් වශයෙන් පවත්ව ගන්න බැරි නම් ඒකට මමයේ මාගේ කියලා කීම සුදුසු නැත කියලා යාට පිළිගන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව අවසාන වෙනකොට උන්වහන්සේලා අරහත්ත්වයට පත් වුණ බව අපට ඒ ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට දැන් අපිට පැහැදිලි වෙනවා අර යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන කේ ත්‍රිලක්ෂණේ හරි බව. යමක් අනිත්‍ය නම් මේ දුකට හේතු වෙනවා. එදුකට හේතු වන නම් ඒ තමන්ගේ වශයෙන් පවත් ගන්න බැරි නම් අපි සැපනේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ඒ වශයෙන් පවත්ව ගන්න බැරි. වශයෙන් පවත්ව ගන්නවා කියන්නේ අපිට සැපේන ආකාරයට පවත්ව ගන්න. ඒක කරන්න බැරි නිසා අන්නේවා ආත්ම හැටියට ගැනීම හැම පිටීම වැරදි කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. ඒ දෘෂ්ටි අතහරින්න වෙන යම් අවස්ථාවක. ඒ දෘෂ්ටිය තබාගෙන බෑ ඉදිරියට යන්න. ඒකයි ඔය සක්කාය දිට්ඨිය ප්‍රබල එකක් කියලා කියන්නේ. දීර්ඝ කාලයක් සංසාරේ අපි අරගෙන ඇවිල්ලා තියෙන ඔය ආත්ම දෘෂ්ටිය ඒක අතහරින්න අකමැත්ත නිසා තමයි හතර ආකාරයකට ඒක එල්ලිලා ඉන්නේ. ඉතින් ඒක නැති කරන්නේ කොහොමද? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රයහස් කළා තියෙනවා. අර කාමරාග, රූපරාග, භවරාග, අවිද්‍යාව, අස්මිමාන සියල්ලම නැති වෙන්නේ අනිත්‍ය සංඥාව තුලින් කියලා. ඒකෝ මේක අනිත්‍ය හැටියට දැකීමට අපි පුරුදු වෙන්න ඕන. ඒ අනිත්‍ය හැටියට දැකීමේදී බුදුරජාණන් වහන්සේ තව නොයෙකුත් විදියට මේ කාරණය පැහැදිලි කරනවා. මේ අනිත්‍යතාව දැන් ඔන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවා හේතු ප්‍රත්‍ය වෙලී නැති වෙනවා. ඒ හේතු ප්‍රත්‍ය අනුව සැලකීමෙනුත් මේවා අනිත්‍ය ස්වභාවය සලකන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ නිසා උපන්. පටිච්ච කියලා කියන්නේ නිසා. නොනිසා කිසිවක් ඇති වෙන්නේ නැහැ. නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හැම දෙයක්ම ඇති වෙන්නේ. තනිව හිට ගන්න ශක්තියක් නැහැ ඒකටවත්. අන්න ඒ විදිහ තත්ත්වයක් මේ භවය පිළිබඳව පවතින්නේ. මේ ආත්ම දෘෂ්ටියට තැනක් නැති වෙන්නේ ඒකයි. නුවණින් සංකල බලනකොට, මානසිකාරයයට ගොදුරු කරනකොට හැම එකකම යටින් තියෙන හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව කිසිවක් හටගන්නේ නැහැ. අන්න ඒ කාරණයේ ඉතින් එතෙන්දී රූපය ගැන දක්වනවා. රූපයට හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ සතර මහා භූතයන් කියලා කියන මේ පින්නතුන් දන්නවා. දැන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි කියනකොට අපට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ ගලක්, පර්වතයක් වැනි දෙයක්. ආපෝ කියලා කියනකොට ජලයක් මතු වෙනවා, ජලයක් පිළිබඳ අදහස, ලිඳක් සාගරයක් වගේ. තේජෝ කියනකොට මහ ගින්න, වායෝ කියනකොට කුණාටුවක්. එහෙම කිව්වට මොකද? බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේවා තනිව පවතින්නේ නැති, අඳුන ගන්න බැරි විදිහේ මහා භූත ධර්ම හතරක් මේවා එකටයි පවතින්නේ. එතකොට මේවායේ වැඩි අඩු වැඩි වීම අනුව තමයි අපි මේවාට පඨවි, ආපෝ ආදී වශයෙන් මේ නම් දීලා තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවක් තිබෙනවා. අර කුඩා දරුවෙකුට යමක් තේරුම් කරනකොට රූප ඇඳලා පෙන්눔 කරලා තේරුම් කරන්න වගේ. නමුත් අවබෝධය එනකොට ඒ රූප අනවශ්‍ය වගේ. යම් කෙනෙකුට මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට අන්න මහා භූත ධර්ම තේරුම් ගන්න බැරි විදිහේ සියුම් ආකාරයකින් මතුවෙන පවතින දේවල් හැටියට වැටහෙනවා. ඉතින් ඒ මහා භූත ධර්ම දැන් ටිකක් උපමාවට කිව්වොත් අයිස් කැටයකට අත ගැහුවාම ඒක ඝන නිසා සමහර විට මේක මේ ගලක් වගේ දෙයක් කියලා හිතේ. නමුත් ඒකම ටිකක් දිය වෙනකොට වතුර. තවත් එක උණු වෙනකොට වාෂ්ප. ওই විදිහට හැම දෙයකම නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයක් තිබෙනවා. අපි ඒක අමතක කරලා අපි මේ රූපිය දැඩි වල්ලා ගන්නවා. අපේ ශරීරයත් අපි නොදැනුවත්වම මගේ අපි නොදැනුවත්ව මගේ දිරාපත් වෙනවා. නමුත් අපි මගේ රූපය කියලා ඒ අවස්ථාවල් වල ඡාය රූප ගන්නවා විතරක් නෙවෙයි. මේවා ඉතින් මම මාගේ කියලා ග්‍රහණය කරලා හොඳට අලවගෙන මේවා අර මමත්වයේ තහවුරු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ රූපේ අනිත්‍යවත් එහෙම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන අර කලින් කියාපු උපමා වලින් පෙන්නු කරන්නේ ඈතට පේන ආකාරයයි දෘෂ්ටිය කියලා කියන්නේ. පෙන පිට ඈතට පෙනෙන ආකාරය අනුව ඒක අල්ලා ගැනීමයි. හිට්ටු වල බැලුවේ නැහැ. හිට්ටු වල බැලුවොත් එතන අර සුදු පාට ගලක් වගේ දෙයක් පේන්නේ. නමුත් අන්තිමට ඒක එහෙම එකක් නෙවෙයි. වේදනාව දුවි බුබුලක් ඔය ආදී උපමා වලින් දැක්ුවේ හිට්ටු වල ඇතුළට ගිහිල්ලා බලනකොට මේක වෙන එකක්. මායාව ඒ අතින් ඉහළම පුදුම විදිහේ කෙනෙක් රවට්ටන්න පුළුවන් දෙයක්. මායාව විඥාව කෙනෙක් රවට්ටන්නම තිබෙන දෙයක් ඒ විඥානේ. ඔන්න ඒ විදිහට එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙතනට රූපයට කිව්ව හේතු ප්‍රත්‍ය සතර මහා භූතයන් කියලා වේදනාවට හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයයි. ස්පර්ශය කෙනෙක් මේ ස්පර්ශය ගැන මෙහි නොකර වේදනාව දැඩි වල්ලා ගන්නවා. නමුත් වේදනාවට යටින් තියෙන ස්පර්ශයයි එක් එක් සියුම් ස්පර්ශය තුලින් එක් එක් මේ වේදනාව සීග්‍රයෙන් වෙනස් වී යනවා. නමුත් ඒක මානසිකාරයට අසු වෙන්නේ නැහැ සාමාන්‍ය පුද්ගලයාගේ. මේ මගේ වේදනාව කියලා අල්ල ගන්නවා එකක් හැටියට. නමුත් ඒක නුවණින් හොඳ සමාධිමත් සිතින් බලනකොට මේ එක් එක් ස්පර්ශය නිසා එක් එක් වේදනාවල් ඇති වෙනවා. ඒවා ඒ ස්පර්ශය නැති වෙනකොට ඒ වේදනාව නැති වෙලා යනවා. එතකොට වේදනාවට ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයයි. සංඥාවටත් හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ඒත් ස්පර්ශයයි. දැන් ඈත පෙනෙන මිරිඟුවක්. ඒ අර ඒ මිරිඟුව පෙනෙන්නේ ඒ ස්ථානයේ ඉඳලා කරන ස්පර්ශය බව තේරුම් නොගෙන ඒක ඔස්සේ දුවනවා කෙනෙක්. මුවා දුවනව පමණක් නෙවෙයි සාමාන්‍ය ලෝකයා ඔය ගන්න දර්ශන හැම එකක්ම අපි තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව හැම සංඥාවක්ම මිරිඟුවක්. ඊළඟට ඒ වගේම තමයි සංස්කාර. ඒවටත් හේතු ප්‍රත්‍ය නිසායි. ඒකට හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයමයි. සංස්කාර අපි මේ චේතනා ආදී වශයෙන් සිතෙන් කරන සකස් කිරීම ඒවත් යම් ස්පර්ශයක් සිතට එන ස්පර්ශයක් අනුවයි ඒවා. ඉතින් ඒකත් අර ග්‍රහණය කරනවා කිසල් කඳ වගේ එකක් හැටියට ගන්නවා. පතුරු ගොඩක් විතරයි එතන. චේතනා ආදී බලනකොටත් පතුරු ගොඩක් විතරයි. ඊළඟට ඔක්කොටම වඩා පුදුම දේ තමයි විඥාණය. අන්න එතෙන්දි තමයි බොහෝ දෙනා හිර වෙන්නේ. මේ විඥාණයට හේතු ප්‍රත්‍ය හැටියට දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නාම රූපයයි. නාම රූපයයි. ඔන්න මේ කාරණය පිළිබඳව බොහෝ දෙනා තුල වැරදි අදහසක් තිබෙනවා. දැන් සියල්ලම නැතත් මේ ඇතම් පින්නතුන් දන්නව ඇති පටිච්ච සමුප්පාද ධර්මයේ අංග 12ක් තිබෙන බව. අවිද්‍යාවෙන් පටන්ගෙන දුක දක්වා අංග 12ක් තිබෙනවා. මේ අංග අතර විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ඡ විඥාන. විඥානය නිසා නාම රූපය පවතිනවා, නාම රූපය නිසා විඥානය පවතිනවා කියලා. එතකොට පටිච්ච සමුප්පාද විග්‍රහයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් තිබෙනවා එතන පැහැදිලිවම. නමුත් ඇතම් කෙනෙක් පංච උපාදානස්කන්ධය විග්‍රහ කිරීමේදී ඒක පටලවා ගන්නවා මේ නාම රූපයත් එක්ක. දැන් බොහෝ උගතුන් කියනවා නාම රූපය කියන එක තේරුම් කරන්න ගිහිල්ලා නාම රූපයේ රූපය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය. නාම කියලා කියන්නේ අර අනිත් වේදනා සංඥා සංඛාර විඥාන හතරම දානවා නාමය හැටියට. නමුත් ඒක අර අවුල් කරගැනිල්ලක්. ස්කන්ධ විග්‍රහයත් පංච උපාදාන ස්කන්ධ විග්‍රහයත් පටිච්චසමුප්පාද විග්‍රහයත් අතර ඒක පටලවා ගැනීමක වෙනු ඒ විදිහට කෙනෙක් කල්පනා කරන්නේ. මෙතන බුද්ධ දේශනාවේ පැහැදිලිවම තිබෙනවා විඥාණයට ප්‍රත්‍ය තියෙන නාම රූපයයි. දැන් අන්න එතන තමයි ගැඹුරු මේක. ඒ නාම රූපය පටිච්චසමුප්පාද ධර්මයට අනුව නාම රූපය තුලින් තමයි ඊළඟට සලායතන හැටියට බෙදිලා යන්නේ. සලායතනය කියලා කියන්නේ පින්නතුනේ ඒක ධර්මයේ දක්වලා තිබෙන්නේ. දැන් කොටින්ම විඥානයේ පවා පරිච්ඡමපාදයේ දක්වලා තිබෙන්නේ විඥාන හයක් හැටියට. නිකං විඥානයක් නෑ. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක් තිබෙනවා. ඇස කන නාසය දිව කය මන කියන ඒ අපි ඉන්ද්‍රිය කියලා ගන්න ඒවා ඒවයි විඥානේ තැන්පත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව විඥානයත් හේතු ප්‍රත්‍යයන්ගින් නැති වෙන එකක්. අඤ්ඤත්‍ර පත්‍ය අනති විඥානස සම්භවෝ. ප්‍රත්‍යයන්ගෙන් තොර විඥානයක් හටගන්නේ නැහැ කියනවා. එතන තමයි ගැඹුරම දේ. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ද්වයං භික්ඛවේ පටිච්ච විඥානං සම්භෝති. දෙකක් නිසයි විඥානය ඇති වෙන්නේ. දෙකක් නිසයි විඥානය ඇති වෙන්නේ. මොකද්ද දෙක? ඇසයි රූපයයි. ඇසයි රූපයයි නිසා චක්කු විඥානය ඇති වෙනවා. කනයි ශබ්දයයි නිසා සෝත විඥානය ඇති වෙනවා. දැන් මේ වචනයකට කන් දෙන්නේ ඒ අවස්ථාවේ ඒ සද්දේ ඇහෙන්නේ නැත්නම් ඒ සෝත විඥානයක් නැහැ ඒ වෙලාවේ. නමුත් අපි හිතනවා කන තිබෙන නිසා සෝත විඥානයක් තියෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ගිනි පෙට්ටියේ ගින්දර තියෙනවා කියලා හිතින් වාගේ. ගිනි පුර ගැහුවට පස්සේ නේ ගින්දර එන්නේ. මේක සවිඥානික කය බව ඇත්ත. විඥානීය සහිත කය. නමුත් මේ විඥානය මතුවෙන්නේ හය ආකාරයකට එකට ප්‍රත්‍ය එකතු වුනහමයි. අන්න එහෙම හිතාගන්න. එතකොට අසත් රූපයක් නිසයි එතනයි බොහෝ දිනාට වර්ධින්නේ බුදුරජාණන් වහන්සේ මතු කළා දිලා තියෙන අසත් රූපයක් නිසයි චක්කු විඥානයි. කනත් ශබ්දය නිසයි සෝත විඥානයි. මේ විදිහට අන්තිමට එන්නේ මනසත් මනසට අරමුණු වන ධම්ම කියලා කියන දෙයක්. මනසට අරමුණු වන ඒ කාරණයක් ඒ දෙක එකතු වුණ තැනයි මනෝ විඥානය පවා තියෙන්නේ. ඔන්න විදිහ මහා ගැඹුරු කාරණයක්. එතකොට මෙන්න මේ දෙක කියලා කියන එකම තමයි අර විඥානයේ නාම රූපයේ විඥානය නිසා නාම රූපය පවතින නාම රූපය නිසා විඥානය පවතිනවා. විදර්ශනා භාවනා යෝගියා ඒ චිතට එන අරමුණු හැම එකක්ම නාම රූප හැටියටයි සලකන්නේ. ඇසට එන රූපය හෝ වේවා කනට එන ශබ්දය හෝ වේවා එතන තියෙන නාම රූප කියලා. මොකද්ද මේ නාම රූප? ඔන්න ඊළඟට තේරුම් ගන්න බලමු. නාමය කියන්නේ අපි කවුරුත් පාවිච්චි කරනවා නම කියලා. නමුත් මෙතන මේ අපි සම්මුති නාමයක් නෙවෙයි මෙතන කියන්නේ. බුදුරජාණන් වහන්සේ එතන මේ පටිච්චසමුප්පාද ධර්මයේ දක්වලා තියෙන්නේ නාම රූප කියන එක තෝරලා තියෙන්නේ. කුමක්ද මහණෙනි නාමය? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකා. මේකයි නාමය හැටියට දක්වලා තියෙන්නේ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර මේව නාම ධර්ම. එතකොට රූප හැටියට දක්වන්නේ අර කලින් කිව්වනේ මහා භූතිය හතර දෙනෙක් ගැන. අන්නේ මහා භූත හතර දෙනා එකට අල්ලගෙන උපාදානය කරගෙන ඇති කරගන්න රූප සංඥාවයි මේ රූප කියලා කියන්නේ. එතකොට නාම රූපය කියලා කියන්නේ එතනම තියෙන අර કૃත්‍රිම ස්වභාවයක්, රැවටිලි ස්වභාවයක්. විඥාණයට එන අරමුණේ රැවටිලි ස්වභාවය එතන නාම රූප කියන වචنين පෙන්වුම් කරන්නේ. නාමය තනිව හිටගන්නේ නැහැ. නාමය උපකාරගෙන රූපය පවතිනවා. රූපය උපකාරගෙන නාමය පවතිනවා. මේ දෙක මෙතනත් තියෙනවා හේතු ප්‍රත්‍ය සම්බන්ධයක්. දැන් යමක් අපි අඳුනගන්නේ වේදනාව, සංඥාව, ඒ පිළිබඳව ඇති වෙන චේතනාව, ඊළඟට ඒ මානසිකාර්ය යොමු කරන තැනක් තියෙන ස්පර්ශ, ඔන්න ඔය ඒ කාරණා ආශ්‍රයෙන් තමයි අපි මේ රූප ධර්ම පවා අඳුනගන්නේ. ඒවායේ ඝන බව, ඒවායේ තද බව, බුරුල් බව, උෂ්ණ බව, ඒ ආදී සීතල බව ආදී වශයෙන් අපි අඳුනගන්නේ ඔන්න ඔය කියාපු වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර් කියන නාම ධර්මයන් ආශ්‍රයෙන්. ඊළඟට ඒ අඳුනා ගැනීම තුලින් අපි මේක රූපයක් කියලා ගන්නවා. හරියට අන්දේ ගිහිලා මොකක් හරි හැපුණාම ඒ හැපුණු දේ දෙයක් කියලා ගන්නවා වගේ සාමාන්‍ය ලෝකයා. අර මේ සක්කාය දිට්ඨිය තුලින් මේක දෙයක් හැටියට ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මෙතන තියෙන්නේ මේ ඡායාවක් පමණ. අපි අර කොටිකුත් කුමාවලට මෙන්නුවා කණ්ණාඩියක. දැන් බුදුරජාණන් වහන්සේම එතන පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ දීපු කුමාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. යමක් අර කණ්ණාඩියක් අල්ලගෙන බලනකොටයි මේ මමයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ රූපය අල්ලගෙනයි අස්මි මෙමි කියලා අදහස ඇති කරගන්නේ. ඒ වගේම වේදනා යම් කිසි දෙයක් අල්ලා ගැනීමෙනුයි ඒකටයි උපාදාන කියලා කියන්නේ. උපාදාය කියලා කියන්නේත් ඒකයි. ඒ අල්ලා ගැනීම තුල තියෙන දෙකක් පිළිබඳ හැඟීම. එතකොට ඒක හිතට වැටෙන්නේ අර අල්ලා ගැනීම තුලිනුයි. අතහැරිය අවස්ථාවේදී ඒක නැහැ. නමුත් අතහරින්න කැමති නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. අතහරින්න කැමති නැහැ. එතකොට අල්ලා ගැනීම තුලින් වෙමි කියන අදහසක් එනවා. ඕකයි ලෝකයාට තියෙන ලොකුම ප්‍රශ්නේ. අර ඒ දණ්ඩ උඩ බල්ලෙකු උපමාවක් අපි සමහර අවස්ථාවල දක්වන්නේ ඒකයි. බල්ලෙක්ගේ දණ්ඩ උඩින් යනකොට උගේම රූපයට රැවටෙනවා. තවත් බල්ලෙක් කියලා බොරවනවා. එහෙම නැත්නම් වල්ගේ වනනවා. එහෙම නැත්නම් විටින් විට සැරින් සැරේ බලනවා. මේ වතුරේ තියෙන පිළිඹු කරන ස්වභාවය නොදන්න නිසා. ඒ වගේම තමයි විඥානයේ තියෙන පිළිඹු කරන ස්වභාවයක් ප්‍රත්‍යවේක්ෂා නමින් හඳුන්වන්නේ. අන්න ඒ தත්වය ගැන නොදන්නා නිසා තමයි ලෝකයා තමන්ට පේන දේවල් ඒ හැටියටම තියෙනවා කියලා හිතන්නේ. නමුත් විදර්ශකයට ක්‍රමක්‍රමයෙන් පේනවා අන්න අර ඒව තුල තියෙන්නේ නාම ධර්ම සමූහකේ රූප ධර්ම සමූහයක පමණයි කියලා. ඉතින් ඔන්න ඔය කාරණේයි ඒ නාම රූප ධර්ම පිළිබඳව තියෙන්නේ. ඊළඟට සලායතනේ. දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු. අපි කලින් කියුවනේ අර පංච පාදානස්කන්ධ විග්‍රහය වෙනමයි, පටිච්චසමුප්පාද විග්‍රහය වෙනමයි කියලා. දැන් මේක සම්බන්ධ කරන්නේ කොහොමද? අපි මේ දේශනාව පටන් ගත්තේ අර ඉපදීම දුකක් ජරාව දුකක් ආදී හැම එකේම අවසානයේදී බුදුරජාණන් වහන්සේ කියන සැකෙමින් කියතොත් පංච උපාදානස්කන්ධයේ දුකක් කියන ඒ පාඨයනොයි අන්න එතෙන්ටයි අපිට යන්න තියෙන්නේ. පටිච්ච සමුප්පාද කියලා කියන හේතු ප්‍රත්‍යයන්ගෙන් නැතිවීම, හේතු ප්‍රත්‍යයන් නිසා ඇතිවීමේ කෙලවර තමයි පංච උපාදානස්කන්ධයේ අවසාන ප්‍රතිඵලය. මේ පහකට බේරිලා යනවා. දැන් මේ අත්දැකීම මේ මොහොතේ මේ පින්නතුන් අහන බණ ටික මේ මොහොතේ ගෙදර දොරවල් වෙන ඉන්න වෙලාවේ නම් වෙන විදිහකට උපාදානස්කන්ධ එකතු වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ආපහු මේ ස්ථානෙන් ගියාට පස්සේ තමන්ගේ ජීවිතයේ මේ මොහොත ගෙවුනේ කොහොමද කියලා හිතලා බලනකොට මේකට අදාළ රූප ටික තමයි මගේ රූප ගොඩ විහිලා අල්ලගන්නේ. මේකට අදාළ වේදනා ගොඩ තමයි මගේ වේදනා කියලා ගන්නෙ. මේකට අදාළ සංඥා ගොඩ තමයි මගේ සංඥාව කියලා ගන්නෙ. මේකට අදාළ සංස්කාර ටික තමයි මගේ සංස්කාර කියලා ගන්නෙ. මේකට අදාළ විඥාණය තමයි මගේ විඥාණය කියලා ගන්නෙ. අන්න එතකොට මේක සම්පාදනය වුණේ කොතනින්ද? සලායතනය තුලින්. අන්න එතනයි වැදගත්. මේ සලායතනය තුලයි නිෂ්පාදනය වෙන්නේ. අපි මේ වචනේ යොදන්නේ මේ අර අර්ථයක් කාවත් දන්නයි, මේ පැරණි වචනයක් නෙවෙයි. නමුත් සලායතනය තුලයි කොටින් කියතොත් මේ පංච උපාදානස්කන්ධේ නිෂ්පාදනය වෙන්නේ. අන්න එතෙන්ටයි ඊළඟට අපි එන්නේ. ඒක වෙන්නේ කොහොමද? අර කලින් කිව්වනේ විඥාණය. දැන් ඊට කලින් අපි මතක් කරන්න වෙනවා මේ විඥානා නාම රූප දෙක කියනකොට ඇයි අවිද්‍යාව සංස්කාර ගැන හිතුවේ නැත්තේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ ඔක්කොම කෙරෙන්නේ අවිද්‍යාව පසුබිමේ නොදැන්ම නිසා, අර බල්ලාගේ නොදැන්ම නිසා, අර විදියට ග්‍රහණය කළ ඒ නට්ටවනවන හිටියා වගේ. මේ සක්කාය දිටියෙන් බැඳුණු පුද්ගලයා තුළ ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තින්නේ අවිද්‍යා නීවරණස්ස බාලස්ස මේ පෘථග්ජනයට. ඒ වගේම තණ්හා සම්පයුත්තස්ස එවං අයං කායෝ සමුදාගතෝ. අවිද්‍යාවෙන් දැසුනා වූ තණ්හාවෙන් බැඳෙන වූ මේ අසුරතවත් පෘථග්ජනයාට මේ කය ලැබිලා තිබෙනවා. ඉති අයං චේව කායෝ බහිද්ධාත නාම රූපං. මේ කයයි නාම රූපයයි ඉච්ඡේතං ද්වයං. මෙන්න මේ දෙක නිසා ද්වයං පටිච්ච පස්සෝ සලේ වායතනානි. මෙන්න මේ දෙක නිසා ස්පර්ශියත් සලායතනියත් ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේ කිව්වේ මොකද්ද? අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න මේ සත්වයාට මේ කයක් ලැබිලා තිබෙනවා. මේ කයේ අර විඥාන මතුවෙන ස්පර්ශ අර කියාපු ප්‍රත්‍යයන් ආපු හැටියේ ඊළඟට ඒකම අර නාම රූපයේ විහිදිලා යනවා ආයතන හයක් හැටියට. ඒ ආයතන හය තමයි අපි කිව්වේ දැන් මේ පින්නතුන් ඉන්ද්‍රිය හැටියට හඳුන්වන ඒවා. ආයතන වෙන්නේ ක්‍රියාකාරීත්වයක් ඇති තැන. ක්‍රියාකාරීත්වයක් ඇති තැනටයි ආයතනය කියලා කියන්නේ. ඉන්ද්‍රිය තියෙනවා, ඇහැ තියෙනවා, පෙනෙන්නේ නැහැ. කන තියෙනවා, ඇහෙන්නේ නැහැ. නමුත් මේ අන්න අර ප්‍රත්‍ය ඇවිල්ලා ක්‍රියාත්මක වුණ වෙලාවයි අපි ආයතන කියලා කියන්නේ. චක්කු ඉන්ද්‍රිය තිබුණාට චක්කු ආයතනය නැහැ. ආයතන ඇති වෙන්නේ හේතුප්‍රත්‍යයන් ඒක සම්බන්ධ වුණ තැනයි. ගිනි පෙට්ටිය ගිනි කූර වැදුණු තැනයි ගින්දර පැන නගින්. අන්න හිතා ගන්න. නොතේරෙනව නම් අර හරි. ඒ විදිහට අපි හිත තේරුම් ගන්න ඕන. අන්න සලායතනෙට බෙදිලා යනා නාම රූපය. එතකොට විඥාණය කියන මායාව තුල අර නාම රූපය විහිදිලා යනවා. මේ ශරීරයේ අතීතයේ බදාගත්තු තණ්හාව නිසා අපි මේ අපිට දකින්න ඕන, අහන්න ඕන, රස බලන්න ඕන, විඳින්න ඕන. ඒ තණ්හාව නොසන්සිඳුණු තණ්හාව නිසා අපට අර අසුරත අසුරඥයාට මේ කය ලැබිලා තියෙනවා. ඉතින් මේ කයට ඔන්න නාම රූපය එකතු වෙනවා. ඒ නාම රූපය ඔන්න ඊළඟට ඒක අපිට ඒ තුලින් සලායතනය ගොඩ නැගෙනවා. ඉතින් යන්න පටිච්චසමුප්පාදයට ඉඳලා යනවා. සලායතන නිසා පස්ස පච්චය ඊළඟට වේදනාව, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානය. අන්න අන්තිමට උපාදානස්කන්ධ පහක් ගොඩ නැගෙනවා. ඒකයි අර අපි කිව්වේ මේ අවස්ථාව ගැන හිතලා බලනකොට ආපහු මේකට අදාළ මගේ මේ ජීවිතයේ මේ යම් අවස්ථාවක් අද දින මේ මොහොත ගත වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ විදිය රූපයක් මගේ මේ අවස්ථාවේ තිබුණා, මේ වගේ වේදනාවක්, මේ වගේ සංඥාවක්. ඔය ඔක්කොම බේරිලා යනවා අන්තිමට තැන්පත් වෙනවා පංච උපාදානස්කන්ධයක් හැටියට. නමුත් මෙන්න මේක හැදෙන්නේ කොහොමද කියන එකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක මහා ගැඹුරු දේශනාවක්. මහා සලායතනික නමින් දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ පංච උපාදානස්කන්ධයේ ගොඩ ගැහෙන හැටි, මේක ලිහිලා යන හැටි. ඒකට යොදන වචන දෙක උපචය අපචය. උපචය කියලා කියන්නේ එක්රැස්වීම. අපචය කියලා කියන්නේ ගෙවියාම. එතකොට පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධයක් ගෙවිලා යන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ සූත්‍රයේ යථාභූත ඥාන කියන වචනේ. යථාභූත ඥානය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි පිළිබඳ අවබෝධය. දැන් අපි තේරුම් ගත්තා යථාභූත ඥානය කියලා කියන්නේ අනිත්‍යතාවම. අනිත්‍යතාව දර්ශනයම යථාභූත ඥානය කියලා කියන්නේ. ඇත්ත ඇති හැටි දැකීම කියලා කියන්නේ අනිත්‍යතාව දර්ශනය. ඒ තරම් ප්‍රබල නිසායි අර විදිය උපමා බුදුරජාණන් වහන්සේ දුන්නේ. එතකොට දැන් එතෙන්දී බුදුරජාණන් පෙන්නු කරනවා යම් කෙනෙක් මේ පංච පාදානස්කන්ධය ගොඩනගා ගන්න කොහොමද කියලා දක්වන්නේ. අර දැන් සලායතනේ ක්‍රියාත්මක වීමේදී මේ පින්නතුන් දන්නවා ඒකට අදාළ දේවල් තමයි ඇස රූපය, ඊළඟට ඇස පිළිබඳ විඥාණය, ඊළඟට ඒ ඇසත් රූපයක් විඥාණයත් එකතු වුණු තැන ස්පර්ශය, ඊළඟට ඒ ස්පර්ශය නිසා වේදිත යනවා. ඔන්න ඔය කියන කාරණා හැම එකක්ම යථාභූත වශයෙන් ඒවායේ අනිත්‍ය ස්වභාවය නොදන්න නිසා කෙනෙකුට උපාදානස්කන්ධයක් ගොඩනැගෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොහොතක් මොහොතක් පාසා මේක පිළිබඳ අනිත්‍යතාව ගැන අවබෝධයෙන් සිටින කෙනාට ඒවා එකතු වෙන්නේ නැ පංච උපාදානස්කන්ධය ගෙවි යාමට උපකාර වෙනවා. එතකොට අනිත්‍යතා දර්ශනය, අනිත්‍යතා දර්ශනය යථාභූත දර්ශනය නොමැතිව මම මේ මාර්ගය කියලා නිත්‍ය සංඥාවෙන් ග්‍රහණය කරන අවස්ථාවේ අන්න පංච උපාදානස්කන්ධයක් ගොඩනැගෙනවා. නිරන්තරයෙන්ම අනිත්‍ය සංඥාව ඇතිව ඉන්නකොට අරවා එතන එතනම ඉවරයි, එතන එතනම ඉවරයි. ඒවා ගොඩ ගහින්න එකතු වෙන්න දෙයක් නැහැ. ඒකයි එතන ප්‍රකාශ කරන්නේ. ඔන්න ඊළඟට ඒ කාරණේමත වඩාත් පැහැදිලි වෙන කිනාම ගැඹුරුම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාමත්ම අනිත්‍යතා සූත්‍රය නමින් හඳුන්වනවා. මේ මහ පුදුම විදියට බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ප්‍රකාශ කරන්නේ ඇතම් කෙනෙකුට ඒක අහනකොට පවා අනිත්‍යතාව කියන සමාධියට වැටෙන තත්ත්වයට ප්‍රකාශ වෙනවා. මහණෙනි, ඇස අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. රූපත් අනිත්‍යයි, වෙනස් වෙන සුළුයි, අන්‍යාකාරයකට පත් වෙන සුළුයි. ඊළඟට මෙන්න මේ දෙකම ඒ විදිහට අනිත්‍යයි. ඊළඟට ඒවා නිසා ඇතිවෙන චක්කු විඥාණය, එතකොට ඇසත් රූපයත් එකතු වුණු තැන යම් චක්කු විඥානයක් ඇති වෙනවද? ඒකත් අනිත්‍යයි, අන්‍යාකාරයකටපත් වෙනවා, වෙනස් වෙන සුළුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා, ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාට යම් හේතුවක් ප්‍රත්‍යක් නිසා විඥාණය ඇති වුණාද? ඒ හේතු ප්‍රත්‍ය අනිත්‍යයි. එතකොට කොහොමද විඥාණය නිත්‍ය වෙන්නේ? යමක් හටගත්ත හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් විඥාණය නිත්‍ය වෙන්නේ කොහොමද? එහෙම අහන්නේ මොකද? විඥාණය නිත්‍යයි කියලා ගන්න නිසා. එතකොට අසත් අනිත්‍යයි, ඒ කියන්නේ නිතරම සැලෙන සුළුයි, අනිත්‍යයි සැලෙන සුළුයි, වෙනස් වෙන සුළුයි, නිරන්තරයෙන්ම බිඳිලා යන සුළුයි. රූපේනොත් එහෙමයි. නමුත් ඒවා එකතු වුණු තැන අපි විඥාණය කියලා අල්ලගන්නවා, නිත්‍ය හැටියට චක්කු විඥාණය කියලා එනවා. එතකොට යම් කෙනෙක් අර නිරන්තරයෙන්ම ඇසේ අනිත්‍යතාව එතනම දකින්නවනම් රූපයන්ගේ අනිත්‍යතාව එතන දකින්න තත්වයකට අපි හිතපත් කරගත්තොත් ප්‍රඥාවෙන් එතන විඥානයක් නැහැ. විඥානය කොහොමද නිත්‍ය වෙන්නේ? ඊළඟට ඒ තුන එකතු වුණු තැන ස්පර්ශයයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට නමුත් මේ චක්කු සංපස්සයත් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ එක්කම ඒකත් වෙනස් වෙනවා, සැලෙනවා, නිරන්තරයෙන් වෙනස් වෙනවා. එතකොට අහනවා ඊළඟට යම් හේතුන් නිසා ස්පර්ශය ඇති වුණා නම් ඒ හේතු ප්‍රත්‍ය අනිත්‍ය නම් කොහොමද මේ ප්‍රතිඵලය ඒගින් මතුවෙන චක්කු සංපස්සය නිත්‍ය වෙන්නේ? ඊළඟට චක්කු සංපස්සය නිසායි වේදිත ඇති වෙන්නේ. ඒකත් අනිත්‍ය, ඒකත් වෙනස් වෙන සුළුයි, සැලෙන සුළුයි. නමුත් ලෝකයා මේ වේදිතයත් වේදනාවත් නිත්‍ය හැටියට සලකනවා. ඔන්න ඔය විදිහට පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේ හේතු ගන්වන්න උත්සාහ කරනවා. මේ සලායතනයේ තියෙන නිෂ්පාදනාගාරයේ හැම පියවරක්ම සැලෙන සුළුයි, වෙනස් වෙන සුළුයි, වෙනස් ආකාරයකට පත් වෙන සුළුයි. නමුත් අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු පුද්ගලයා ඒ අනිත්‍යතාව දකින්න අසමත්ව නිත්‍ය සංඥාවෙන් ඝන සංඥාව ඒවා ග්‍රහණය කරනවා. අන්න එක තමයි අර විදර්ශකයා පිළිබඳව කියනකොට රාසි සංඥාව, මේ ඝණය බිඳෙන අවස්ථාවක් තියෙනවා. ඒ බිඳෙන්න උපකාර වෙන්නේ නාම රූපය පිළිබඳ අවබෝධය, නාම රූපය පිළිබඳ අවබෝධය. දැන් අර බල්ලා අර විදියට ඒ දණ්ඩ උඩ ඉඳගෙන වල් ගේවනවන ඉන්න අවස්ථාවේ ටිකකටවත් හිතුණොත් මේ මගේම ඡායාවේ කියලා ඒ වැඩේ නවත්තලා ඉවත් වෙලා යනවනේ. අන්න ඒ වගේ මේ නාම රූපය අවබෝධය යඹුරට යන්න එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නාම රූපය හරියට අවබෝධ කරගත්තොත් විඥාණය එතනම නිරුද්ධ වෙනවා කියලා. ඒ කිව්වේ ඒකයි. ඒ නාම කියන ඒවා යති මේවට උපකාර වෙන ටික ඔන්න ඊළඟට අපි කියන්නේ සංස්කාර. මේක තමයි මේ ධර්මයේ තියෙන ගැඹුරුම පදයක්, සංස්කාර. අපි කවුරුත් මේ සංස්කාර කියලා කියනවා. ඔය මරණ දැන්වීමවත් සංස්කාර, සබ්බේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියනවා. නමුත් සංස්කාර මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය අපට හිතා ගන්න පුළුවන් යමක් මවලා පාන්න උපකාර වෙන දේවල්, පැවටිලි ස්වරූපී දේවල්, ඔය නාට්‍යවල එහෙම නාට්‍යවල පමණක් නෙවෙයි දැන් නම් මහමාර්ගියෙත් ඒක කෙරෙනවා. කෙනෙක් රවට්ටන්න උපකාර වෙන නොයෙකුත් විදිය සැරසිලි. මායාව කාර්ය විද්‍යාකාරය කරන්නෙත් ඒ විදිය දේවල්. නාට්‍යකාරය කරන්නෙත් ඒ විදිය දේවල්. නළගණක් වේදිකාවට එන්න කලින් කොච්චර සැරසිලි දාලා දෙවන්නේ. අන්න ඒවට අතීතයේ ඉඳලා කියන අංග සංස්කාර කියලා කියනවා. පාට නම් ගාලා නොයෙකුත් විදිය දේවල්. ඔන්න ඒ සංස්කාර කියන පදේ තියෙන කෘත්‍රිම ස්වરૂපයක්, රැවටිලි ස්වરૂපයක්, සත්‍යයෙන් ඈතුණු ස්වરૂපයක්. ඒක නිසා තමයි ඔන්න දැන් පින්නතුන්ට ඒක එකතු කරගන්න පුළුවන් අවිද්‍යාව. නොදැන්ම නිසා අපි සංස්කාර ඇති කරගන්නවා. ඒ නොදැනීම නිසා අන්ධකාරයේ ඇති වෙන අන්ධකාරය තුළ කෙනෙක් කොයිතරම් මුලාවකට පත් වෙනවද? මහ කළුවර රාත්‍රියක සොහොන් පිට්ටනියක් ළඟින් යනකොට එන හිතවිලි කොයි විදිහේ දේවල්ද? අන්තිමට බලනකොට ආලෝකය ආව හැටි තේරෙනවා මේ බොරු, මේ එහෙම් පිටීම මම ඇති කරගත්තු මති භ්‍රම භ්‍රාන්තියක් පමණයි. ඇත්ත දෙයක් නෑ මෙතන. ඒ වගේ තමයි ලෝකයා, මහා අවිද්‍යා ඝනාන්ධකාරයේ ඉන්න ලෝකයා සිත තුළින් මවා ගන්නවා යම් මැවීම් සමූහයක්. ඒක තමයි ඒ සංස්කාර වචනේ තේරීම පටිච්චසමුප්පාදී බුදුරජාන් වහන්සේ දක්වන්නේ. මොනවද සංස්කාර? තුන් ආකාරයේ හැටියට දක්වනවා. සංස්කාර තුන් වර්ගයක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ සකස් කිරීම කයනුත් කරනවා, වචනයනුත් කරනවා, සිතෙනුත් කරනවා. සිතෙන් කරලා කියන්නේ වේදනා සංඥා ආදීන් හදා ගන්නවා. වේදනා සංඥා ආදීන් මාතු කර ගන්නවා. කයින් නැති කරගන්න සංස්කරණ, වචනයෙන් නැති කරන සංස්කරණ, සිතෙන් නැති කරන සංස්කරණ. දැන් ටිකකට හිතලා බලන්න විඥා දැක්මක් ඇති වෙනකොට. මේ මිහ කරන්නේ රැවටිල්ලක් වේදිකාව උඩ. නමුත් ඒ බලන අයකට ඇරගෙන බලන්නේ මොකද? ඒ රැවටිලි වලට රැවටිලා අර ඒ කයින් කරන, එහෙම නැත්නම් නළගෙනක් කරන ඒ නොයෙකුත් නෘත්‍ය, ඔය අභිරූපන නාට්‍ය ආදී ඒවා තුලින් හිතින් මවා ගන්නවා. ඒවා හා සම්බන්ධ වචන සත්‍ය හැටියට ගන්නවා. ඒවා පිළිබඳව වේදනා සංඥා වශයෙන් වැරදි විදිහට ග්‍රහණය කරනවා. ඔන්න ඒ සංස්කරණ. එතකොට මේ සංස්කරණ වලින් පෝෂණය කරගත්තු එක්තරා විදියක රංගපෑමක්, එහෙම නැත්නම් දෙපිලක් වෙලා බෙදිලා කරන තරංගයක් වැනි දෙයක් තමයි මේ පැවැත්ම කියලා කියන්නේ. ඒකයි විඥානයේ නාම රූපය අතර තවත් විදියකින් කියනවා නම් දියසුලියක් වගේ. දියසුලියක් හැදෙන්නේ කොහොමද? මොන යම් හේතුවක් නිසා හෝ දියවැලක් ගලාගෙන යන ගඟින් වෙන් වෙලා දියවැලක් ඉස්සරහට යන්න බලනවා. ඉස්සරහට යන්න බැරි වුණාම හැරෙන්න සිද්ධ වෙනවා. හැරිලා වටරවු මේ කරකැවෙනකොට ඊළඟට එතන තියෙන ක්‍රමක්‍රමයෙන් චක්‍රයක් වගේ හැදෙනවා, රවුමක් වගේ. ඒ රවුමේ පළු දෙකක් දැන් හිතා ගන්න පුළුවන්. අර විඥාන පළුවයි, හැරිලා යනකොට තියෙන නාම රූප පළුවයි. අන්න අර කියාපු පිළිමේ වුණා තමයි. එතකොට මේ ඒ පළු දෙක තමයි අන්තිමට චක්‍රයක් වෙලා එතන දියසුලියක් වුණාට පස්සේ ඊළඟට ඒකට අපි නමක් දානවා. කෙනෙකුගේ නමක් අපි ඔය නමක් හැටියට, පුද්ගලයෙක් හැටියට, මේ භවයේ සත්වයෙක් හැටියට අපි සලකන ඒ හැම එකක්ම ඔන්නේ විඥානයත් නාම රූපයත් අතරයි තියෙන්නේ. ඒක බුද්ධ වචනයයි. මහණෙනි, මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය තියෙනවා, නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය තියෙනවා. මෙන්න මේ දෙක අතරේ යම් තාක් සංකල්ප තියෙනවා නම් මෙන්න මේ දෙක අතරේ ඉපදීම, මැරීම, දිරීම, නැවත ඉපදීම ආදී මේ සියලුම සංකල්ප, විතර්ක ආදී මේ හැම එකක්ම තියෙන්නේ මෙන්න මේ දෙක අතරේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන ඒ කරකැවිල්ලේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් උයි ඒක සලායතනය තුලින් විහිදිලා යනවා. ආයතන ක්‍රියාත්මක වෙන්නේ අර අවිද්‍යාව තුලයි. මේකේ අනිත්‍යතාව නොදැකීම නිසා ඇසත් නිත්‍යයි කියලා ගන්නවා, රූපයත් නිත්‍යයි කියලා ගන්නවා. එතකොට මේ දෙක එකතු වුණාම ඇති කරගන්න එකත් විඥානයත් නිත්‍යයි කියලා ගන්නවා. ඒක තුල ඇති වෙන ස්පර්ශයත් නිත්‍යයි කියලා ගන්නවා. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවත් නිත්‍යයි කියලා ගන්නවා. අන්න එහෙම ගත්තු අවස්ථාවේ අන්තිමට මේ ප්‍රතිඵලයක් වශයෙන් මේක බේරිලා ගිහිල්ලා මේ මගේ රූප ගොඩයි, මේ මගේ වේදනා ගොඩයි, මේ මගේ සංඥා ගොඩයි, මේ මගේ සංස්කාර ගොඩයි, මේ මගේ විඥාන ගොඩයි කියලා පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙනවා. ඔන්න එතකොට තේරුම් ගන්න පුළුවන් අර මේ නාම රූපය ඇතුළට අර විදියට පංච උපාදාන ස්කන්ධය දාන්න බෑ. නමුත් විඥානයත් නාම රූපයත් අතර කෙරෙන පරිච්ඡමපාද විග්‍රහය අනුව කෙරෙන ඒ සම්බන්ධය, ඒ උණු අතර තියෙන ඒ තරගයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අවසානයේ අපි අර පංච උපාදාන ස්කන්ධයක් හැටියට ගොඩනගා ගන්න යන බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එතකොට හේතුප්‍රත්‍ය පිළිබඳ අවබෝධයක් ඒකට උපකාර වෙන්නේ අර මානසිකාරය මෙනෙහි කිරීම, නිරන්තරයෙන් මෙනෙහි කිරීම තුලින්. මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගත්ත අවස්ථාවේ විඥානය එතනම නිරුද්ධ වෙනවා. විඥාය කියන මායාව, මායාවේ ඇතුල් පැත්ත දැක්කහම මායාවක් එතන නැහැ. අන්න ඒ වගේ තමයි විඥානීය මායාවක් නම් එක සත්‍ය දෙයක් නොවේ නම් ඒක යථා ස්වභාවය ප්‍රඥා ආලෝකයෙන් මතුවන අවස්ථාවේ ඒක නිරුද්ධ වෙනවා. නමුත් ඒකටයි ලෝකයා බය, ඒකටයි ලෝකයා බව ප්‍රයත්න කියලා ගන්න එකයි. අන්න එතන ඒකට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒක නිවන හැටියට ඉපදීම දුකක් නම් ඉපදීම නැති වුණු තැන ඒක ආයි ලෝකයක් නෙවෙයි. ඉපදීම නැති වුණේ මෙතනමයි. ඉපදීම කියලා ගත්තේ අන්න අර කියාපු අර දෙකේ අත වැගත්තු වැරදි ඒ අර දියසුලිය නිසාම. එතකොට ඒක නැති නතර වුණු තැනයි අපි මේ නිවන කියලා කියන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලය සාමාන්‍යයෙන් අර බුදුරජාණන් වහන්සේ පංචපාදානස්කන්ධය කියලා කියන්නේ මේක තනිකර දුකක්. මේක මේ පැවැත්ම දුකක් කියලා කිව්වේ අර ඝට්ටනේ. අර දෙකේ ඝට්ටනේම එහි ප්‍රතිඵලය දුකක්. එතකොට ඒක සංසිඳෙන්නේ අවබෝධය තුළිනුයි. අන්නේ අවබෝධයයි කරයි යන මාර්ගයයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අද වෙනි දවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් අපේ ලෝකයාට ඉදිරිපත් කළේ. අන්න එතකොට අර භවයට ඇලුම් කළ දෙවියන් බ්‍රහ්මයන් පවා වෙවුල ලැබියේ. අර මෘගරාජා ඒ සද්දයට අනිත් සතුන් බිය වුණා වගේ වෙලුල ගියේ අර ලෝකයා තුල තියෙන භව තෘෂ්ණාව නිසා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පසුබට වුණේ ලෝභකමකින් මසුරුකමකින් නොවේ. මේක කොහොමද ලෝකයා තේරුම් ගන්න කියලා ඉතින් මේ පින්වතුන් උත්සාහයෙන් මෙවැනි දවසක මෙන්න මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න වෑයම් කරන්න ඕන. මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් භවයේ ඉන්නව නම් මේ කිසි භවයේ ඉන්න කැමති නම් මේ කිසිවක් අවශ්‍ය නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. එතකොට මෙතෙක් මේ අපි ඉදිරිපත් කළ මේ ධර්ම දේශනාවෙන් මේ පින්වතුන්ට විදර්ශනාත්මක අවබෝධයක් ඇති වුණා නම් ඒ තම තමන්ගේ බණ භාවනාවට උපකාර කරගන්නේ. මේ බුද්ධෝත්පාද කාලයේ ඊටම දුර්ලභ අවස්ථාවක් සසනින් මිදීමට මේ අවස්ථාවෙන් ප්‍රතිඵල ගැනීමට උනන්දු වෙනවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. මේ කුසල ශක්තිය මෙතෙක් මේ රැක සීලය කළ භාවනාව මේ අසු බණ තමන්ගේ මේ ජීවිතය තුළදී මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදින උතුම් මාමහණුනි සාර්ථක කරගන්නට හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ භවයේ යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් දිව්‍ය බ්‍රහ්මින් නැතුළු ධර්මදේශනාමය ධර්මශ්‍රවණ මේ කුසල අනුමෝදන් වීමට කැමති හැම කෙනෙක්ම අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනා බෝධියකින් උතුම් මාමහණුනි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා අපනි ගාථ කියන්නේ තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා රුච්ඡන්තු අත්තං පදං ආකාසට්ඨා ච බ්‍රහ්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බ්‍රහ්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බ්‍රහ්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සරං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හන්තු සබ්බේ විපාණෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන්පත්තිය සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.